සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු.
සාදු සාදු.
නිරෝෂ ලිඛිත වාතා තියෙනවද?
එකක් මේ දැන් ලැබිලා තිනවා.
චැට් එකට එකක් ඇවිල්ලා තියෙනවනේ.
නෑ චැට් එකේ නෙමෙයි මට එකක් එකක් ඇවිල්ලා තිනවා. මම එකක් කියවන්නම් එහෙම. ඒක කියවලුල්ල ඊට පස්සේ චැට් එකේ කියවමු. මං කියවන්න මේ පැත්තෙන්.
හොඳයි හොඳයි නිරෝෂ.
පරියංක භාවනාව. මම දැන් මෙතන ඉරියාපතය. මම දැන් මෙතන යනුවෙන් කායට සිත යොමු කරමින් පටන් ගත්තා. ඊයේ වගේ මුළු ශරීරයටම සිත සුළු වේලාවකටවත් ඒකාග්‍ර කර ගැනීමට අමාරු වුණා. නමුත් එන යන සිතුවිලි වලට හොඳ අවධානයක් තිබුණා. විතක්ක විචාර අතීතයට සහ අනාගතයට යන බව වැටහුණා. සිතට එන 90%ක් අරමුණු අතීතයත් සමග බැඳී ඇති බව වැටහුණා. දැඩි අදිෂ්ඨානයකින් වර්තමානයට සිත සුළු වේලාවකට ආවා. ඒ වේලාවේදී මගේ ශරීරය කාමරයේ ඉතා විශාල ප්‍රමාණයක් බව හැඟුණා. සිත අතීත සහ අනාගත අරමුණු වලට යන්න උත්සාහ කළත් නැවත නැවත වර්තමාන මොහොතටම ගෙන ඒමටත් ඒ ගැන දැනුවත් වීමටත් වෙනදාට වඩා පුළුවන් වුණා. විතක් විචාර වලට සිත දුවන විදිහ යන්තම් පේනවා කියා සිතෙනවා. වර්තමාන මොහොතේ සිත පවත්වා ඉදදී ප්‍රශ්න අඩු බවක් අඩු සැහැල්ලු ගතියක්ද දැනුණා. මේ සියලු අවස්ථාවලදී හුස්ම ගැනත් අවධානය යන්තමින් හෝ තිබුණා. එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඔව් දැන් එහෙම කරගෙන යනකොට අපි හිතුවොත් අර පරණ පුරුදු විදියට කයේ නැත්නම් හුස්මේ සිහිය පවත්වන්න අමාරුයි.
හලෝ.
නමුත් වෙනස් විදියක ශිල්පයක් හැකියාවක් දියුණු වෙන බව ඔය වார்த்தාව කියෙව්වහම එළියපු කෙනාට වගේ මහාන කට්ටියටත් තේරෙනවා. එතකොට ඒක තේරුම් ගත යුතු තමයි දවසකට සමහර වෙලාවට හිත විවේකී තැම්පත් තවත් දවසකට ওই විදියට බොහොම අවිවේකී ස්වභාවයක් පෙන්නුම් කරනවා. එතකොට භාවනාව තැම්පත් විවේක දවසට විතරක් නෙමෙයි තියෙන්නේ. මේ වෙනුවට යම් යම් ස්වභාවයක් ඉදිරිපත් වෙනවද එදා පරියන්කේ ඒක තමයි අපේ භාවනාව වෙන්නේ. එහෙම නැත්නම් යම් යම් ස්වභාවයක් ඉදිරිපත් වෙනවද සක්මණේ ඒක තමයි භාවනාව වෙන්නේ. එහෙම කරගෙන ගියොත් තේරෙනවා අන්න හිතාගන්න බැරි විදිහේ ශිල්පයක් ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඊට පස්සේ මේ හිත දුවන්නේ මොන පැතිවලටද කියලත් ටික ටික දැක දැනගන්න පුළුවන්. ඉතින් ඕකම තමයි පරීක්ෂණයේ බවට පත් වෙන්නේ. එහෙම නැතුව හිතන්න එපා මේ අසාර්ථක භාවනාවක් කියලා, අසාර්ථක හිඳ ගැනීමක් කියලා. ඒ වෙනුවට වෙනදාටත් වැඩිය සාර්ථකත්වයක් දියුණුවක් ඔය තුල තියෙන්න පුළුවන්. ඒක නිසා විපස්සනා කරන කෙනෙක්ට අපි කියනවා මේ එදායේ සක්මනේ එදායේ පරියන්කේ ඉදිරිපත් වෙන දෙයට සාදර වෙන්න ඒකත් එක්ක ඉදිරියට යන්න කියලා. මේ විශ්වාසය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ඇටිටියුඩ් එක තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා මේක හරියන්නේ නැහැ, මේක සක්මන හොඳ එකක් නෙමෙයි, පරියන්ක හොඳ එකක් නෙමෙයි කී කිය. අර ලැබිච්ච අවස්ථාව මගේ හැරීමක් තමයි ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. ඒක නිසා ඔය විදිහේ හිතවිලි අතීත මතක ඔස්සේ ඇදිලා යන අතරේ මේ හිත මොහොතකටවත් මේ කයට ගන්න බැරි බව අතරේ අපි කරන යම් කිසි විදියක උත්සාහයක් තියෙනවනේ. ඒ උත්සාහය බොහොම වටිනවා. මේ වගේ මේ උත්සාහය බොහෝ ශක්තියක් හැකියාවක් දියුණු කරවන සුළුයි. ඒක නිසා ඔය යෙදිලා තියෙන ක්‍රමවේදේ හොඳයි. අනිත් දවසෙත් එන දෙයට සාදර වෙන්න. සමහර විට හිත තැම්පත් වෙලා විවේක වේවි. එහෙම නැත්නම් ওই විදිහේ වෙනස් ස්වභාවයක් පවතිවි. කෝකාවත් එදා දවසේ මගේ පරියන්කය සක්මන බවට පත් වෙන්නේ ඒ දේ කියන විශ්වාසයෙන් කරගෙන ගියා නම් හරි.
සාදු සාදු සාදු.
නිරෝෂ අනිත් ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්නද chat එකට
එහෙම.
ආපහු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. භාවනාවක හෝ යම් පුහුණුවක යෙදෙන වගක් නොහැඟේ. ලියන්නට කරුණු ගලා එන්නේ නැහැ. උල්ලඟට ගසා යන්නාසේ සිදුවන දේ බාර ගන්නා බවකි. එන විදියකට මුහුණ දීමට සූදානම් බවක් ඉස්මතු වේ. පිරිස් ඇසුරෙන් මතුවන පාඩම් පෙර නොදුටු පැති මතු කර දෙයි. යම් පමණක සැලසුම් කෙරුණද එපරිද්දෙන්ම සිදු නොවුනත් ඒ ගැන පසුතැවීම් නැත. හදිසි සිදුවීම් හරහා සැලසුම් කැඩී ගියද ඊට උචිත ලෙස කටයුතු කෙරේ. වාර්තාව ලිවීමට පටන්ගත් විට බොඳ වූයේ මුකුත් ලියන්නට අවැසි නැති ලෙස නොපෙළඹ වීමකි. තෙරුවන් සරණයි. සාදු සාදු සා.
ඔහු ළඟට ගසාගෙන යනවා කියන්නේ ඉතින් සබාව ධර්මයේ ගමන තමයි. ඒක බාර ගන්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ උල්ලඟට යන දිහාව හරි නෑ කියලා හිතනවා, වේගය වැඩි කියලා හිතනවා, ඔන්න ඔය විදිහේ මොකද්ද ඔය එකක් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අර අර නටුව ගිලිහිලා නැති කොලයක් උලඟේ සැලෙනවා වගේ මේක පාලනය කරගෙන තියාගෙන ඉන්න තමයි අපේ සාමාන්‍ය උත්සාහය තියෙන්නේ. නමුත් ඔය භාවනාවේ කරන පුහුණුවෙත් යම් අවධියක් එනවා, මෙන්න මේ නටුව කඩලා යනවා. එහෙම නැත්නම් අර සරුංගලේ නූල ගැලවිලා යනවා, කැඩිලා යනවා. ඒතර ඒ අවස්ථාවේදී ඒ වෙනස බාරගත්තොත් අන අමුතුම විදිහක ස්වභාව ධර්මයේ ගමනක් ඒ තුල දැක දැනගන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ අපි මුකුත්ම නොකරම ඉන්නවා කියලා. සැලසුම් කෙරෙනවා යම් පමණකට, උත්සාහ කරනවා යම් පමණකට. හැබැයි අර සැලසුම් අවුල් ගියාට, අර උත්සාහයන් අසාර්ථක වුණාට නොසැලෙන ස්වභාවයක් ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒක යෙදිලම තමයි අර විදියට නැවත නැවත සැලසුම් බිඳෙන්න ඕනේ. නැවත නැවත උත්සාහයන් අසාර්ථක වෙන්න ඕනේ. එතකොට ඒ අවස්ථාවවලදී මේක මේ පෙරළුණු පිට හොඳයි කියලා, මේ වෙච්ච දේ හොඳයි කියලා කරගෙන යනවා කියන්නේ අමුතු විදියක නිකන් මේ ලෝකේ හැටියට නිකන් අතිමානුෂික ගුණයක් වගේ. මෙහෙම වෙන්නේ නෑ, මිනිස්සු එහෙම නෑ. අර අර තියෙන එකේම වැටිලා වැළපිලා වැළලෙන්න හදනවා. නෑ එහෙමම නෑ. අර වෙන වෙනස බාරගත්තොත් ඒක අමුතුම විදියක සුන්දරත්වයක් ජීවිතයට එක් කරන සුළුයි. ඒකත් එහෙම වුණා කියලා එතනින් එහාට නැවතත් අන්න තමුන්ගේ ගමන කටයුත්ත සිද්ධ කරගෙන යනවා. ආයෙත් තව වෙනස් විදියක දෙයක් සිදු වෙනවා. ආයෙකත් එහෙම වුණා කියලා තමුන්ගේ ගමන කටයුත්ත සිද්ධ කරගෙන යනවා. ඒක තමයි ඔය ස්වභාව ධර්මයේ ගමන. මේ ගහක වුණත් ඔය දේ දකින්න පුළුවන්. එයාගේ අත්තක් කඩලා බිඳලා දැම්මට එයා ඒකට වැළපෙන්නේ නැහැ. කඳුළු සලනවා වගේ අපිට නිකන් බැලුවහම පේනවා අර කිරි ගලනකොට. නමුත් එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ඒ කැඩිච්ච බිඳිච්ච එක බාර අරගෙන එතනින් ඉදිරියට වර්ධනය වෙලා යන ගමනක් තමයි එයා තුල තියෙන්නේ. ඒකම තමයි හරි ලස්සන රටා පෙන්නුම් කරනවා. බොහොම අලංකාරයි ස්වභාව ධර්මයේ නිර්මාණ තියන්නේ වගේ. මේ අපිත් මේකෙම කොටසක් බවට පත් වුණා නම් මේ ජීවිතේ මෙච්චරම අමාරු වෙන එකක් නැහැ. නමුත් ඉතින් ක්‍රමානුකූලයි මේ ගමන. එක පාට අපි හිතූ පමණින් වෙන්නෙත් නැහැ, මේ හිතේම බාරගන්නෙත් නැහැ. කාලයක් තිස්සේ ඔය විදියට එදිලා එදිලා ඉන්නකොට බලන්න මේ විවිධ අවස්ථාවල දෙන ප්‍රතික්‍රියාව නැත්තම් ප්‍රතිවිරෝධය කොහොමද අඩු වැඩි වෙන්නේ කියලා බලාගෙන කරගෙන කාලයක් තිස්සේ යෙදීම තමයි අවශ්‍ය. එහෙම යෙදෙනකොට යෙදෙනකොට වැඩි වැඩියෙන් අර ස්වභාව ධර්මයේ ගමන බාර ගන්න අසුලුව කටයුතු සිද්ධ වෙනවා. ඉතින් බලන්න ඕනේ එදිනෙදා ජීවිතයේ ඔය කටයුතු කරගෙන යනකොට අර වර්ධින තැම්ම තමයි ඔය සඳහා අපිට දර්ශකයේ බවට පත් වෙන්නේ. සැලසුම් අසාර්ථක වෙනකොටම තමයි ඒ නිවැරදි මැනීම මැනගන්න පුළුවන් වෙන්නේ. විවිධ පුද්ගලයෝ අපි නොහිතූ දේවල් සිද්ධ කරනකොටම තමයි, නැත්නම් නොහිතූ දේවල් සිද්ධ වෙනකොටම තමයි අර විදියට අපිට මේ මැන ගැනීම සිද්ධ කරන්න හැකියාව ලැබෙන. ඉතින් එන්නේ හැකියාවෙන් දිගට කටයුතු කිරීම තමයි අවශ්‍ය. සාමාන්‍ය අපි හිතනවා නිකන් මේ දේවල් වලට එරෙහිව නැගී හිටීම, මේ දේවල් වෙනස් කිරීම ඒ වගේ ස්වභාවයක් කියලා. ඒක හොඳයි, සාමාන්‍ය ලෝක සම්මතයට හොඳයි, ඔය දේශපාලනයට හොඳයි, නව නිර්මාණවලට හොඳයි. නමුත් මේ දහමට අනුව යම් කිසි විදියක ඔය වෙන දේ බාර අරගෙන එතනින් එහාට කටයුතු කරගෙන යාමක් ඒ විදිය හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍ය ඔය රහතෙක් වුණත් නිකන් රහත් ඇත්ත රහත් කෙනෙක් ඉඳියොත් නිකන් කොමන හොයන්න බෑ. හොයන්න බෑ නිකන් මෙයාන රහත් කියලා හිතෙන එකක් නෑ. එයා ඇරෙන් වෙන කවුරු හරි රහත් කියලා හිතෙයි. මොකද හේතුව එයා හැම වෙලේම අර පද්ධතියට මුහු වෙනවා. මුසු වෙලා තමයි යන්නේ පද්ධතියේ. ඒ වෙනස් වෙනස් නිරූපණයක් ප්‍රතික්‍රියාවක් දකින්න දැක ගන්න බෑ. හරිද? අර මිනිස්සුත් ඉන්න පිරිසත් අතරේ හොඳට මිශ්‍ර වේවි, සම්මිශ්‍ර වේවි. එහෙම නැතුව මේ මම රහතෙක් කියලා වෙනම නිරූපණයක් විදහා දැක්වීමක් තියෙන විදිහක් නෑ. ඉතින් අපේ මෝඩ හිතට මෙයා ඇරෙන්න, මෙයා නම් එහෙම කෙනෙක් කියලා හිතෙන එකක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් එහෙම වැරදිලාවත් ඉන්දියොත් අපි අතරේ. එයා ඇරෙන්න අනිත් කට්ටිය කවුරු හරි අර වැඩ කෑල්ලක් පෙන්නන කෙනෙක් රහතෙක් බවට හිතෙන්න ඉඩ තියෙනවා. මෙයා නම් වෙන්න බෑ. මෙයා නම් වෙන්න බැරි හේතුව තමයි අර විදියට මේ පිරිස අතරේ හොඳට මිශ්‍ර වෙනවා. වෙනමම විදහා දැක්වීමක්, ලොකු දැඟලිල්ලක්, නිරූපණය කිරිල්ලක් පෙනෙන්නෙත් නැහැ. ඉතින් හිතෙන්නේ නැහැනේ. හිතෙන්නේ නැහැ. නමුත් මේ දහම අමුතු විදිහේ දහමක්. ඔය ස්වභාව ධර්මයට මිශ්‍ර වුණාට පස්සේ ස්වභාව ධර්මයේ එක සම වුණාට පස්සේ අර විදිහේ වෙනස් විදිහක නිරූපණයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ විදිහේ විදහා දැක්වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අර විදිහට නිකන් සමාජයේ වුණත් කැපිපෙනීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් අපි එදිලා එදිලා බලමු අපි අපිටත් මේ කී දෙයට සමීප වෙන්න පුළුවන් වේවිද කියලා.
හරි, අපිට තව ටික වෙලාවක් ඉතුරු වෙලා තියෙනවා. කාට හරි වාචිකව වාතාවක ඉදිරිපත් කරන්න ඕනකමක් තියෙනවා නම් අවස්ථාව ලබා දෙන්න කියලා.
උදේ මම ඔයාලට මේ චැට් එකේ මැසේජ් එක කිව්වා. මම හිතන්නේ දැන් දකින්න නැති වෙති. තව එකක් තියෙනවා, මම ඒක කියවන්නද? කියවන්න මම දෙතින්. මම පින්තූරයක් කිව්වා අතට. ගරුතර ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේගේ උපදේශපරිදි ආනාපාන සති භාවනාව කාලක සිට කරගෙන යමි. විරිය අඛණ්ඩව ඇත. සතිය ඉතාම බලවත්ව පවතී. හිත පිට නොයයි. වික්ෂිප්ත නැත. නිදිමත එන්නේද නැත. ඔබ වහන්සේ දේශනා කරන නචේතනා කරණීය සූත්‍රයට නචේතනා කරණීය සූත්‍රයට අනුව පොඩ්ඩක් අපහැදිලි ස්වාමීන් වහන්සේ, මේ පරිතියේ ඔබ වහන්සේ දේශනා කරන නචේතනා කරණීය සූත්‍රයට අනුව පරිතියේ අවස්ථා කලක සිට හඳුනා ගනිමින් සතියෙන් භාවනා කරන විට වේදනා චේතනා සිතුවිලි නැති අවස්ථාවක් කරා යමි. මේ ක්‍රියාවලියට ගතවන කාලය සතිමත් වීම අනුව කෙටිවීම හෝ දිගුවීම සිදුවේ. නමුත් දැන් දින කිහිපයක පෙර සිට සුපුරුදු භාවනා මඟ ඔස්සේ භාවනා කිරීමට අපේක්ෂා කළත් මම දැන් මෙතන කියා සිතා පළමු ආශ්වාස හුස්ම රැල්ල ගන්නා තැන දක්වා සතියෙන් බලාගෙන යන විටම වෙනදා පසුකල අවස්ථා කිසිවක් අත් නොදැක ක්ෂණයකින් චේතනා සිතිවිලි නැති අවස්ථාව වෙත පිම්මක් ලෙසින් ළඟාවේ. ඉතා කෙටි කාලයකින් මේ සිදුවේ. භාවනා මඟ වැරදුන දැයි පළමු අවස්ථාවේ සිතුනත් නැවත නැවත එය එපරිද්දෙන්ම සිදුවෙන බැවින් සහ භාවනාවට උදව්වක් මිස බාධාවක් නොවන නිසා නිවැරදි බවට විශ්වාසයෙන් යුතුව භාවනාව දිගටම කරගෙන යමි. එවිට දෑස් පියාගෙන නමුත් දෑස් දල්වා බලා සිටින විට ඔබ වහන්සේ දේශනා කරන කරන කලය බිඳී යෑම වැනි දෙයක් දකිමින් අත්විඳිමි. ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
එතකොට මේ වගේ කෙනෙක්ට අපිට කරණා දෙකක් මතක් කරන්න පුළුවන්. බලෙනි දේ තමයි ඕකේ සඳහන් වෙනවා, සුපුරුදු භාවනා මඟ ඔස්සේ කරගෙන යන්න ගියාට ඒක අවුල් වුණා කියලා. ඒක හොඳා ඈ, ඒ කියන්නේ මේ මේ සුපුරුදු මඟක් ඔස්සේ යන්න හොඳයි මුල් කාලේ ආධුනික කෙනෙක්ට. නමුත් මේ ප්‍රතිපදාව වැඩෙනවා කියන්නේම මඟ සුපුරුදු වෙන්න විදියක් නැහැ. නිකන් අපිට ඒ ප්ලෑන් කරව පාත් එකක යන්න විදියක් නැහැ. එහෙම ගියා කියන්නේ මොකද්දෝ කොක්කක් වැදිලා තියෙනවා. ඒක නිසා ඔය සුපුරුදු විදියට යන්න බැරි වෙච්ච එක, ඒකට සාදර වෙන්න එදා පරයන්කි ගිහිල්ලා වාඩි වෙලා බලන්න යන පාරක යැවි. අපි මේ 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 ප්‍රතිපදාව කියලත් අපිව නිකන් ට්‍රේන් කරන්න පුරුදු කරනවා. නිකන් අර වියර්ඩ් පැටර්න්ස් වලට, නිකන් විවිධ රටාවලට හුරු කරන්න තමයි මේ මේ ප්‍රතිපදාව කියලත් මේ මනස වැඩියම උත්සාහ කරන්නේ. ඒක හොඳයි ආධුනික කෙනෙක්ට මුකුත් නොකර ඉන්නවට වැඩිය. නමුත් කාලයක් තිස්සේ කරගෙන යනකොට ඒ රටා බිඳෙන්න ඕනේ. ඒ රටා බිඳෙනකොට නිකන් කරප්පන් එනවා, ඇලර්ජීස්, ඒ ඇලර්ජික් රියක්ෂන් එනවා. නමුත් ඒක තමයි ක්‍රමවේදය. ඒ එහෙම වෙනසක් පරිවර්තනයක් වුණොත් වැඩේ සාර්ථකයි කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර සුපුරුදු මගේම හැමදාම යවෙනවා නම් මොකද්දෝ කොක්කක් වැඩිලා තියෙනවා. ඒක නිසා ඔය වෙච්ච වෙනසට සාදර වෙන්න, ඒ වෙනස සාදර වුණොත් තේරේවි තව තව සීග්‍රයෙන් දවස ගානේ වෙනස් වෙන්න යනවා. ඒ වෙනස් වෙන ගැනීම හොඳයි. ඒක ඒක ප්‍රතිපදාව ඉදිරියක්, දියුණුවක් කියන විශ්වාසය තියාගන්න. ඒ විශ්වාසයෙන් කරගෙන යාම වැදගත්. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවැනි එක තමයි ඔක කිව්වා මේ අඛණ්ඩව ආනාපාන සතිය වඩනවා කියලා. ආනාපාන සතිය වඩන එක හොඳයි. නමුත් දැන් මේ මේ වගේ මට්ටමකට දියුණු වෙච්ච පුහුණු වෙච්ච කෙනෙක්ට අපි යෝජනා කරනවා මේක මේ සති ශීර්ෂයෙන් ගන්න කියලා. ආනාපාන සති ශීර්ෂයෙන් වෙනුවට සති කියන ශීර්ෂයෙන් ගන්න කියලා. ඒ මොකද සක්මනකුත් ජීවිතයට සම්බන්ධ කර ගැනීම වැදගත්. නැයිත් සුදු මහත් එක්ක ඇවිල් ඉන්දියා, එයා කොස්සරිකා ලු ඉන්නේ. හැබැයි පදිංචිය කොළඹල. ඔන්න මොකක් දෙයක් කිව්වා, මේ සක්මන කරලා නැහැ, ආනාපාන සතිය තමයි මම කරලා තියෙන්නේ කියලා කියනවා. ඒ සති ශීර්ෂයෙන් ගන්න කියලා තමයි අපි කියන්නේ. පරියන්කෙට ගියාම ආනාපාන සතිය වෙන්න පුළුවන්. සක්මනේ නම් අර ඇවිදිනවා කියන සිහිය, එදිනෙදා ජීවිතේ නම් කනවා බොනවා, දත්මදිනවා, යම් යම් වැඩක් කරනවා කියන සිහිය. ඒ සති ශීර්ෂයෙන් ගත්තොත් ජීවත් වෙනවා කියන්නේම භාවනාවක්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඕක නිකන් අංශභාග. ධ්‍යානභාග සලකුණුත් තියෙනවා කියන කතන්දරය ඇතුලේ. ඒක නිසා ආනාපාන සති ශීර්ෂය හොඳයි. නමුත් ඉදිරියට යන්න සති කියන ශීර්ෂයෙන් අරගන්න, සක්පනක් කරන්න, එදිනෙදා කටයුතු සිහිය පවත්තන්න. ඒ විදිහට අරගත්තොත් ආනාපාන සතියටම පරියන්කෙටම ඒකේ දෙන්න පුළුවන්. සක්මනට ගියාම ඒකේ දෙන්න පුළුවන්. දිනදා කටයුතු උනත් භාවනාවක් විදියට කරගෙන යන්න පුළුවන්. අන්න එහෙම කරගෙන ගියොත් ඔය ගමන සාර්ථකයි. ඒ කරුණු දෙක මතක් කරන්න කැමතියි. නිරෝෂ්ගේ කෙන්දිරිල්ල ඇහෙන්නේ නැහැ නේ?
ආ නිරෝෂ් කතා කරන්න ගහුන්නේ නැහැ නිරෝෂ්. ආ මම කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ, මට නම් තියෙන ප්‍රශ්නේ ප්‍රමාණයි කියලා. මම හෙඩ්සෙට් එකේ මාරන මම හිතන්නේ ඒක නෙවෙයි. මම කරෙක් කරගන්න.
නිරෝෂ් අපි නම් ඊළඟ කොටසට
එහෙමයි.
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශන පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්සේ, මෙහෙණින් වහන්සේ, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි යම් යම් විදිහේ අපේක්ෂා අපි ළඟ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් දැන් දිව්‍ය ලෝකයක වගේ උප්පත්තිය ලබන්න කැමති කට්ටියත් නැතුවා නොවේ නේද? ඒ විදිහේ උප්පත්තියක් ලබලා ඊට පස්සේ සැප සම්පත් විඳින්න මනාපෙකුත් නැතුවා නොවේ. ඒ සැප සම්පත්වල මනා ලෙස පිහිටන්න, ඒ දේවල් හොඳට ස්ථාවර කරගන්න අපේ අකමැත්තකුත් නැතුවා නොවේ. ඉතින් ඔය විදිහට විවිධ දේවල් අපි අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතේ ඉඳගෙන සමහර කෙනෙක් මේ පින් දහම් කරන ගම ඔය විදිහේ අපේක්ෂා සහිතව කල් ගෙවනවා. මේ 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 විදිහේ දේවල් ටිකක් මට ලැබුණොත්, මෙන්න මේ මේ විදිහේ උපත්තියක් මට ලැබුණොත් කියලා අපේක්ෂා කරනවා. දිව්‍ය ලෝකයක් නැත්තම් මේ මනුස්ස ලෝකයේ තුල දකින්න තියෙන විවිධ සම්පත් ලැබපු මිනිසුන්ගේ දේවල් හරි අපේක්ෂා කරන ස්වභාවයක් අපි තුල තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මොනවද අපි පතන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා නේද? මේ ඉන්න ජීවිතය ගැන සතුටක් නැහැ, මොනවදෝ අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා. අර විදිහට වෙනම අමුතු විදියක උප්පත්තියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දියුණුවක් වෙන්න පුළුවන්, මුල මුදල් සැප සම්පත් වෙන්න පුළුවන්. හැම වෙලේම යම් යම් දේවල් අපේක්ෂා කරමින් තමයි අපි මේ ජීවිතය ගෙවන්නේ. ඒ විදිහ අපේක්ෂා අපි ළඟ බහුලයි. හරිද? කොච්චර කිව්වත් නෑ කියලා බැලුවොත්, අහලා බැලුවොත් මොකක් හරි නමුත් අපේක්ෂාවක් තියෙනවා. ඉතින් ওই විදිහට අපේක්ෂා කරන අපි මේ අද දවසේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මේ දෙවිවරුන්ගේ අපේක්ෂාවක් පිළිබඳ. ඒ අපේක්ෂාව අමුතු විදියක අපේක්ෂාවක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහට. එතන සඳහන් වෙනවා මෙ මේ චුත වෙන්න ආසන්න දෙවිවරු, කියන්නේ එහෙ කාලය අවසන් වේගෙන එන්නේ. චුත වෙන්න ආසන්න දෙවිවරුන්ට සලකුණු පහක් පහළ වෙනවලු. දැන් චුත වෙන්න ළඟයි කියන සලකුණු තමයි මේ පහළ වෙන්නේ. සාමාන්‍යව වයසට වගේ ගියපු කෙනෙක් උනත් ඔයගේ සලකුණු පහළ වෙන්න පුළුවන්. නැත්නම් ආසනීපෙන් ඉන්න ලෙඩෙක් උනත් ඔයගේ සලකුණු පහළ වෙන්න පුළුවන්. මේ අපි හිතන සලකුණුම නෙමෙයි හැබැයි මෙතන පහළ වෙන්නේ. එසේ නමුත් මෙන්න මේ විදිහේ සලකුණු පහක් පහළ වෙනවලු. මොනවද? පළවෙනි එක තමයි අර ඒගොල්ලන්ගේ මල් එහෙම පළඳගෙන ඉන්නවනේ. මේ මල් පළඳනා පර වෙලා යනවලු. මල් පර වෙනවා. ඊට පස්සේ අර දිව්‍යමය සුවඳ වෙනුවට මේ වස්ත්‍ර එහෙම කිලිටි වෙලා යනවලු. කිලිටි පාටට. දිව්‍යමය වර්ණය වෙනුවට මේ වස්ත්‍ර ඇඳගෙන පොරෝගෙන ඉන්න වස්ත්‍ර කිලිටි වෙන ස්වභාවයක් සඳහන් කරනවා. තුන්වෙනුව මේ දිව්‍යමය සුවඳක් සහිතව මේ කටයුතු කරපු මේ දෙවිවරු කිහිලි වලින් දහඩිය ගලන ගන්ධසාරය සහිත බවට ටික ටික පත් වෙනවලු. ඒ වගේම කයෙහි දුර්වර්ණ ස්වභාවයක් පහළ වෙනවලු. ඒ වගේම තමයි අර තමුන්ගේ විමානේ, තමුන්ගේ ඒ දිව්‍යමය ආසනේ ආලයක් නොයැලෙන ස්වභාවයක් මතුවෙලා එනවලු. ආර්ති වුණ ආලේ නැති වෙලා ගිහිල්ලා. ඕකනේ අල්ල බදාගෙන ඉන්නේ නැත්තේ. ඕකනේ ග්‍රහණය කරගෙන ඉන්නේ නැත්තේ. ඒ තියුණ ප්‍රේමය ආලය නැති වෙලා ගිහිල්ලා ඒකත් එපා වෙලා යන ඔන්න විදිහේ සලකුණකුත් පහළ වෙනවලු. ඉතින් කියනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ සලකුණු තුන, සලකුණු පහක් මේ චුත වෙන්න ආසන්න දෙවිවරුන්ගේ පහළ වෙනවා කියලා. එතකොට දැන් මේ වෙන හිත්තමාරුවෙන් දැන් මේ ඉන්න මේ දෙයියොන්ට ලං වෙලා අනිත් කට්ටිය පොඩ්ඩක් නිකන් හිත සනසන්න වගේ නේද? දැන් අසනීපයකින් ඉන්න කෙනෙක් උනත් නිකන් කට්ටිය නිකන් මැරෙන එකක් නෑ වගේ කියලා හරි හිත සනසන්න බලනවානේ. වයසක කෙනෙක් උනත් මොකක් හරි කියලා ෂේප් කරන්න මේ බලන්නේ නේද? ඒ විදිහේ හිත සැනසීමක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට පළවෙනි කරුණු තුනක් කියලා මේ කට්ටිය හිත සනසවනවලු. කරුණු තුන මොනවාද? පළවෙනියට කියනවලු, පින්නතුනි ඔබ මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා සුගති උප්පත්තිය ලබන්න කියලා. ඔබ තමයි ඔබට ඒකට හැකි වේවි කියලා ඔන්න පළවෙනියට හිත සනසන්න කියන කාරණාව තමයි ඒක. ඊට පස්සේ දෙවනුව කියනවලු, සුගති උප්පත්තිය ලැබලා මනාවලත් ලැබීම ඔබ ලබන්න කියලා. මනාවලත් ලැබීමක් ඔබට ලැබේවා කියලා, එහෙම එකක් ලැබේවි ඔබට කියලා ඔන්න දෙවනුව හිත සනසවනවලු. තුන්වෙනුව සඳහන් කරනවා, මේ ඔබ මනාවලත් ලැබීම මනාව පිහිටිය එකක් බවට පත්වේවා කියලා. ඒ ලත් ලැබීම මනාව ස්ථාවර වේවා, මනාව පිහිටාවා කියලා දෙවනුව ප්‍රාර්ථනා කරනවලු. ඉතින් ඔන්න ඔය විදිහේ කරුණු තුනක් කියලා මේ වටපිටාවේ කට්ටිය මේ දෙයියොන්ගේ නෑ හිත සනසන්න උත්සාහ ගන්නවලු, මේ සතුටු කරනවලු. ඉතින් ඔන්න ඔහොම කතාවක් බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා ඉදිරියේ දේශනා කරනවා. එතකොට එතන ඉඳපු හාමුදුරු කෙනෙක් නැකිටලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ දෙවිවරුන්ට කොහෙද ස්වාමීනි මේ සුගති උප්පත්ති ලැබීම? දැන් ඉන්නේම සුගතිනේ, තව කොහෙද යන්න තියෙන තවත් සුගතියක් කියලා තමයි මේ අහන්නේ. ඈ එහෙම එකක් අහනවා. දෙවනුව අහනවා, මේ දෙවිවරුන්ට මොකද ස්වාමීනි මේ මනාව ලැබීම? ලැබෙන්න තියෙන ටික ඔක්කොම ලැබිලා තියෙදි තවත් මොනවා ලැබෙන්නද කියලා කියනවා. හරි. තෙවනුව කියනවා, ඒ මනාව ලැබිච්ච දේත් මේ හොඳට ස්ථාවර වෙලා පිහිටලා තියෙනවානේ, ආයේ තව මොනවා පිහිටන්නද, තව මොනවා ස්ථාවර වෙන්නද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ කරුණ තුන පිළිබඳ මේ හාමුදුරුව ප්‍රශ්න කරනවා. මේ සුගතිය උප්පත්ති ලැබිලා ඉඳෙදි තව කොහේ සුගතිය යන්නද, මෙච්චර දේවල් ලැබිලා තියෙදි තව මොනවා ලැබෙන්නද, මේ ලැබුණ එකත් බොහොම ස්ථාවරව මනාව පිහිටලා තිබිදි තව මොනව ස්ථාවර වෙන්නද කියලා ඔන්න විදිහේ ප්‍රශ්න තුනක් කරුණු තුනක් විමසනවා. අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන කතන්දරේ මේ ගැටලුකාරී ස්වභාවය පැහැදිලි කරන්නේ. උදේට පළවෙනිව කියනවා, මහන මේ මිනිස් ලොව උප්පත්තිය ලැබීමක් මේ දෙවිවරු සුගතිය උපත්තිය ලැබීමක් විදියට සලකනවා. මොකද හේතුව මේ බුදුවරයෙක්ගේ දහම ක්‍රියාවත් කරවන්න, මේ දහමේ ඇලෙන්න සුදුසු අවස්ථාවක් ඒ තුළ තියෙන නිසා. අන්න පළවෙනුව මේ මිනිස් ලෝ උපත්ති ලැබීම තමයි මහන මේ සුගතිය උපත්ති ලැබුවා කියලා පෙන්නුම් කරන්න කියලා ඔන්න විදියට පළවෙනි කරුණ පිළිබඳ පැහැදිලි කරනවා. ඊට පස්සේ දෙවනුව කියනවා, මේ මනාව ලැබීමක් ගැන කියනවා. මේ මනාව ලැබීම කියලා අඳුන්නන්නේ සද්ධාව ලැබීම මේ ශාසනය තුල. සාමාන්‍ය ඔය කියන කරුණ අපිට තේරුම් ගන්න අමාරුයි උප්පත්ති බෞද්ධයෝ හින්දා. නමුත් අපි හිතමු ඔය සුදු හාමුදුරු කෙනෙක් එක්ක, නැත්නම් සුදු කෙනෙක් එක්ක, ඒ වගේ කෙනෙක් එක්ක කතා කරලා බැලුවොත් ඒගොල්ලෝ අර වෙන සද්ධාවක් සහිතව ඉපදිලා ඇවිල්ලා ඒ විදිහේ වෙන ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා කෙරෙහි ඒ භක්තියෙන් කටයුතු කරලා ඇවිල්ලා මේ දහම වැළඳ ගත්තත් ලොකු හිතාගන්න බැරි විදිහේ පරහක් තියෙනවා. ඒත් සාමාන්‍යයෙන් අර නිකන් අර හැමදේම ප්‍රශ්න කරනවා, අනවශ්‍ය දේ ප්‍රශ්න කරනවා. ඉතින් ඔන්න ඔය ඉදියේ මොකද්දෝ සැකසංකා ගතියක් තියෙනවා. සාමාන්‍ය අර කුඩා අවධියේදී ඒ ලැබෙන දේ, ඇඟට වැටෙන දේ ඇට මිදුළු වලටම බහිනවා. අය ඕකේ වෙනස් කරන්න අලුත් කරන්න අමාරුයි. ඒක නිසා යම් යම් පරිසරයක අපි ඉපදුනාද හැදුනද අන්න ඒක තමයි ගොඩාක් වෙලාවට මේ සද්ධාව සඳහා හේතු වෙන්නේ. එතකොට ඒ විදිහේ මනාව ලැබීමක් ලැබුවේ නැත්නම් ඒ කෙනාට කොච්චර මේ දහම වැළඳ ගත්තත් කොච්චර මේ දහම නිවැරදි කියලා හිතුවත් අර ගැළපීම ගැළපෙන්නේ නැහැ. මොකද්ද තියෙනවා ඒකේ යෙදිලම බලන්න ඕනේ. ඒ වගේ කට්ටිය ඇසුරු කරලා බලන්න ඕනේ. ඒ පරහා කොහොමද බලපවත්තන්නේ කියලා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට මනාව ලැබීමක් ලබනවායි කියන්නේ මෙන්න මේ සද්ධාව, නිවැරදි සද්ධාවක්, මේ දහම කෙරෙහි සද්ධාවක් සහිත පවුල් පසුබිමක වටපිටාවක හැදි වැඩෙනවා කියන එක තමයි මෙතෙන්දි පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ කියනවා ඒ මනාව ලැබපු ලැබීම මනාව පිහිටියක්, මනාව ස්ථාවර වෙච්ච දෙයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක පිළිබඳ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ දෙයක්, මෙන්න මේ විදිහට උප්පත්තියෙන් මේ මනාව ලැබපු මේ සද්ධාව සිත් සතනට වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉත ඇතුළට වැදගත් දෙයක් බවට පත් වෙනවා. හොඳට මුල් ඇදපු දෙයක් බවට පත් වෙනවා. තර වූ දෙයක් බවට පත් වෙනවා. හොඳට තර වෙලා පෝෂණය වෙලා මුල් ඇදලා මේ හිත ඇතුළටම කිඳා බහැපු දෙයක් බවට පත් වුණොත් මේක. අන්න ඒක තමයි මනාව පිහිටියා කියලා කියන්නේ. ඒකට හේතුව තමයි අන්න යම්කිසි මහාන බමුණෙක්, මිනිසෙක්, එහෙම නැත්නම් දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක් විසින් වෙනස් කරන්න බැරි පමණට මෙන්න මේ කෙනා සද්ධාව සහිත බවට පත් වෙනවා. මේක මනාව පිහිටිය ස්වභාවයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. දැන් අර විදිහට උප්පත්තියෙන් මනාව ලැබුණත් මනාව පිහිටියේ නැත්නම් පසු කාලකදී අපිට දැක ගන්න පුළුවන් මේ දහම අතහැරලා වෙන වෙන දේවල් පිටිපස්සෙත් යනවා. ඒ වෙන කියන කාගේ හරි වචනයක් විශ්වාස කරනවා. මහාන බමුණෙක්ගේ වචනයක් වේවා, නැත්නම් ගිහි කෙනෙක්ගේ වචනයක් වේවා විශ්වාස කරනවා. එහෙම නැත්නම් දෙවියෙක්ගේ වචනයක් හරි විශ්වාස කරනවා. මාරයා ඇවිල්ලා කිව්වොත් නම් කොහොමත් විශ්වාස කරන සුළුයි. හරි. එහෙම නැත්නම් බ්‍රහ්මෙක් හරි කියන දෙයක් විශ්වාස කරනවා. විශ්වාස කළා මේ 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 සද්ධාව කඩා බිඳ දමනවා. එහෙම කඩා බිඳ දැම්මොත් අනා මනාව පිහිටිය දෙයක් බවට ඒකපත් වෙන්නේ නැහැ. ඒක නිසා මනාව පිහිටීම විදිහට හඳුන්වන්නේ මේක හොඳට සිත් සතනට වැදගන්නෝ මුල් වැදගන්නෝ තර වෙනවා. මේක මොකාවත් මේක ආයි වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න හැකියාවක් නැහැ. අන්න ඒ විදිහේ ශක්තියක් කෙනෙක්ට තියෙනවා නම් අර විදිහට මාරයෙක් හමු වේවත් සැලෙන්නේ නැති, දෙවියෙක් හමු වේවත් සැලෙන්නේ නැති පිහිටිය සද්ධාවක් තියෙනවා නම් අන්න මනාව පිහිටියා කියලා තුන්වෙනි කරණ සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කාරණා තුනක් ගැන හර දක්වනවා. ඊතර චුත වෙන දෙවියෙක් ගැන තමයි කතා කරේ. හැබැයි ඒ දෙවිවරුන්ගේ අපේක්ෂාව මොකක්ද? මෙන්න මේ විදිහේ කරුණු තුනක්. ඒ ටික අපිට ලැබිලා තියෙනවද කියන එක තමයි ඊළඟට අහන්න තියෙන ප්‍රශ්නේ නේද? එහෙම ප්‍රශ්නෙකුත් මතුවෙනවා. දැන් ඔය අනම්මනම් අපේක්ෂා කර කර ඉඳියට සමහර විට බලනකොට දැනටම ලැබිලා තමයි තියෙන්නේ. දැනටම ලැබිලා ඒක නොලැබුණා වගේ, ඒක නොදැක්කා වගේ තව තව ඒවා අපේක්ෂා කර කර ඉඳීමක් තමයි අපි ළඟ තියෙන දෝෂේ. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ කරුණු කාරණා කීපයක් තමයි මේ අද දවසට ඉදිරිපත් වෙච්ච ඒ සූත්‍ර කොටසේදී සඳහන් වෙන්නේ. එතකොට ඒක පිළිබඳ යම් යම් ගාථා කීපෙකුත් සඳහන් වෙනවා. ඒක ටිකක් දිග වැඩි කියලා හිතුන නිසා මම මේ ටික අරගත්තේ නැහැ. කෙසේ නමුත් කාරණා විදියට ගත්තොත් මේ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන්නේ ওই ටික. එතකොට දැන් අපි හිතමු මුලින්ම කල්පනා කරොත් දැන් ඔය දිව්‍ය ලෝකයක වගේ චර්යාව ගත්තාම අර නිකන් හොඳ පාටි එකක් දාගෙන ඉඳිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් නේද? කාලා බීලා ජොලි කරලා ඒ විදිහට සැප සම්පත් විඳලා කල්ගත කිරීමක් වගේ කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේ මේ වගේ එකක් සාමාන්‍යයෙන් අපි අපිත් අපේක්ෂා කරොත් අපි අපිත් අපේක්ෂා කරනවා වෙන්න පුළුවනි. නමුත් ඕක තුළ තියෙනවා යම් කිසි විදියක අසම්තෘප්ත ගතියක්. මේක කොච්චර කරත් සම්පූර්ණ වෙන්නේ නැහැ. හරිද? ඒ විදියට මේ පාටිය අහවර වෙන්නේ නැහැ. දැන් එදා පහුගිය දවසක අපි අර බුද්ධ රශ්මි වැඩසටහනක් කරනවා. දිගට දිගට මේ ඔය හොටෙල් පාසලේ. එතකොට ඒ දැන් අට වැඩසටහන් හතක් අටක් කරලා තියෙනවා. එතකොට හැම මාසෙකටම සැරයක් ගිහිල්ලා වැඩසටහනක් කරනවා. එතකොට එතන තියෙන ට්‍රේනින් හොටෙල් එකක්. ඒ කියන්නේ ගෙස්ට්ලත් ඉන්නවා, පුහුණු වෙන කට්ටියත් ඉන්නවා. ඒ යම් කිසි විදියක දරුවෝන් පුහුණු කරවන්නේ ඒ තියෙන ට්‍රේනින් හොටෙල් එකේ තමයි. එතකොට ඒ කට්ටියත් එක පොඩ්ඩක් කතා කරගෙන ඉන්නකොට ඒ කෙනෙක් කියනවා, ස්වාමීන් වහන්සේ ඊයේ රෑ 12 වෙනකම් මෙතන පාටියක්. ඉතින් අපි මේ බුෆේ එකත් අරගෙන මේකත් කරගෙන බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙ නම් ඉවර වෙයිද කියලා. ඈ එහෙම බලා ඉඳලා එපා වුණා, මට එපා වෙලා තමයි ඊයේ ඉවර වුණේ කියලා කියනවා. එතකොට කියනවා මේ මේ වෘත්තිය ගත්තාම, මේ ජීවිතය ගත්තාම නිකන් හරි නිකන් සැප සම්පත් විඳින ජොලි කරන ජීවිතයක් වගේ කියලා බැලු බැල්මට පේන්නේ. නමුත් හරි හරි අමාරුවෙන් ස්වාමීන් වහන්සේ මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් අර ඉවරයක් නැහැනේ. අර ගොල්ලෝ පාටි දාලා ඉවරනකම් අපි බුෆේ කරගෙන ඉන්න ඕනේ. හරිද? ඒක ඉවරුණාට බෑනේ, ඒත් නවත්තන්න බෑනේ. පවුවද උදේ ආපහු බ්‍රෙක්ෆාස්ට් එක අරින්න ඕනේ. ඈ බ්‍රෙක්ෆාස්ට් එක අරලා ඉවරලා එතනින් නවතින්නේ නැහැනේ. ආපහු අන්න අර කකුලගෙන ගිහිල්ලා අලුතෙන් ගෙනහල්ලා ලන්ච් එක අරින්න ඕනේ. ඈ ලන්ච් එක අරලා හැරියට ඒ නවතින්නේ නැහැනේ. හවසට ටී අරින්න ඕනේ. ඒ නවතින්නේ නැන්නේ ආපහු දිනේ කරින්න ඕනේ. ඉතින් ඕක තමයි ජීවිතේ කියලා කියනවා. ඈ ඉතින් ඔන්න ඔය විදිහේ කතන්දරයක් තමයි තියෙන්නේ. එතකොට ඔය සාමාන්‍ය ඔය දුක දුක කියන එක ගත්තාම අපි බැලු බැලමට අපිට නිකන් ඇහෙන්නේ, ඒ වචනේ ඇහෙන්නේ නිකන් නෙගටිව් නෙගටිව් ඇහෙන්නේ. නමුත් ඔය ඔය දුක කියන එකේ හරිම අර්ථය නිකන් හොඳ අර්ථයක් පෙන්නනවා. එහෙම නැත්නම් සෆරින් කියන එකේ හොඳ අර්ථයක් පෙන්නනවා. ඔය ඔය කී සිදුවීම මේ මේ නිකන් ගන් දරා ගන්න බැරි දුකක් වෙනකොට මේක මේ කොච්චර කරත් අහවරයක් ඉවරයක් නැහැ. ඉවරයක් නැහැනේ. මේ ජීවිතේ නඩත්තු කරනවා කියන්නේ ඉවරයක් නැහැ. උදේට කෑවට කොච්චර කෑවත් දවල් වෙනකොට ආපහු බඩගිනි වෙනවනේ. දවල්ට කෑවා කියමුකෝ. දවල්ට කෑවත් ආයේ හවස වෙනකොට කොහොම හරි බඩගිනි වෙනවා. රෑට හොඳම එකෙන් කෑවායි කියමුකෝ. හොඳම තැනකට ගිහිල්ලා හොඳම එකෙන් කෑවායි කියමුකෝ. ඒත් තාපව පව දවුඩේට බඩගිනි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අමුතු කතන්දරයක් තියෙන්නේ. ඔබ නිකන් අර නිකන් මහා පීඩාකාරී නැති වුණාට අර හැම වෙලේම නිකන් මේ ඉවරයක් නැහැ. මොන දේ කරත් මේක අහවර වෙන්නේ නැහැ. අන්නේ ඒ ඒ අර්ථ දැක්වීම තමයි ඔය දුක විදියට පෙනෙන හොඳ වටිනා අර්ථ දැක්වීමක්. එහෙම නැතුව අපි නිකන් දුකයි දුකයි මේ හැම ජීවිතේ දුකයි කියන ඒ හැමම එකක් නෙමෙයි. ඒ වෙනුවට අර බුෆේ එක උදේ එක ඇරියට ඒක ඇරලා කුලලා ආපහු දවල්ට අරින්න ඕනේ. දවල් එකත් කට්ටිය කාල කනකම් බලා ඉඳලා ආපහු හවසට ටී අරින්න ඕනේ. ආපහු මොන රාත්‍රියට අරක දිග අරගෙන බලා ඉන්නෝනේ මේ මිනිස්සු කාලා ජොලි කරලා ඉවර වෙනකන්. ඔන්න ඔය ඔය කියන ක්‍රියාවලිය තමයි මේ 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 ඔය සෆරින් එහෙම නැත්නම් දුක කියන විදිහට මේ ජීවිතේ දුකයි කියලා මේ ඩික්ලෙයා කරනවානේ භාග්‍යතුන් වහන්සේ. ඒ ඩික්ලෙයා කරන්නේ ඔන්න ඔය ඔයකින්. එහෙම නැතුව මේ මේ නිකන් හැම වෙලේම මේ දරා ගන්න බැරි දුකක් අසනීපයක් එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට කොච්චර කරත් මේක ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඔය තම තමන්ගේ ජීවිතයේ එදිනෙදා දවසක් කරන් බලන්න. ආසාවෙන් කරන බව හැබෑ වෙන්න පුළුවන්. බොහොම උනන්දුවෙන් නැගිටලා යනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කරන්නේ හැමදාම කරන ටිකනේ. හැමදාම කරන ටික කරන්න. දෙට ඇරනවා, දත කටක මදිනවා, මූණ හොදනවා, කන බොනවා, ඇඳ පැළඳගෙන ලස්සනට මේකප් දාගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න වැඩපළට යනවා. ඉතින් ඔය කතන්දරේ. ඔය කතන්දරේ ඔය පාරක කීවා කී වතාවක් නම් අපි ඔය වාහනය කෙලවගෙන ගිහිල්ලා ඇතිද? ඔය දත්තික නම් කී වතාවක් මැදලා මැදලා ඇදිද? කෑම කනවයි කියලත් කී වතාවක් මේ විදිහට කාලා ඇතිද? ඉතින් ඔන්න ඔය කතන්දරේ තමයි සාමාන්‍ය මේ පැවැත්ම කියන්නේ. එතකොට මෙහි ඉන්දියත් දිව්‍ය ලෝකෙක ඉන්දියත් ওই විදිහේ පැවැත්මක් දිගට තියෙනවා. පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම බොහොම දැඩි ලෙස ග්‍රහණය කරගෙන වැළඳගෙන කල්ගෙවන කට්ටිය එකතු වුණත් අන අවසානයේ සොහොන් ලකුණු පහළ වෙනවා. ඒ පහළ වෙන සොහොන් ලකුණු තමයි මේ කියන්නේ. මේ විදිහට මේ අර පළඳගෙන ඉන්න ලස්සන මල් පරවෙලා යනවා. වස්ත්‍ර කිලිටි වෙනවා. අර විදිහට දහඩිය ගලන්න පටන් ගන්නවා. කය දුර්වර්ණ වෙනවා. අර තමුන් මෙච්චර කාලා ආලෙම් පේමින් බැඳිලා ඇලිලා ඉන්දිය විමානේ එපා වෙලා යනවා. ඒ විදිහේ එපා වීමකට කරදරයකට අකරතැබ්බෙකට මුහුණ දුන්න කට්ටිය අන්න අර වටපිටාවේ කට්ටිය ඇවිල්ලා සනසන උත්සාහ ගන්නවා. තනි කරම අර ලෙඩෙක් ලෙඩෙක්ව සනසන කේස් එක තමයි තියෙන්නේ ඔතන. ඈ ඒගොල්ලන්ට ඇත්තට නිකන් මෙහෙම සනසන උවමනාවකුත් නැතුව ඇති සමහර විට. ඒ වුණාට එනවා. ඈ ඇවිල්ලා නිකන් මූණත් හදා ගන්නවා නිකන් ලෙඩේට අනුව. හදාගෙන පොඩ්ඩක් සීරියස් මූණක් හදාගෙන. ඉතින් අර ලෙඩාට මොනවා හරි ටිකක් කියලා මට නම් මේ විදිහ අසනීපයක් නොවේවා කියලා හිත ඇතුලින් ප්‍රාර්ථනා කළා. යන්නේ ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒක තමයි අර ලෙඩකට වැටිච්ච කෙනෙක්ව සනසන්න අපි කොහොමද මූණත් හදාගෙන ගිහිල්ලා කටයුතු කරන්නේ. ඒක තමයි වැඩි. ඒක තමයි වැඩි. දැන් පහුගිය දවස්වල මටත් නිකන් මේ චුත වෙන සලකුණු ටිකක් පහළ වෙලා තිබුණා. අසනීපයක් ඇදිලා. අන්න එතකොට විනාඩි 15න් 15ට ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ලෙඩ බලන්න. 30ක් විතර ඉන්නවනේ මෙහේ. ඉතින් අනේ හොඳට එන්නේ නරකකට නෙමෙයි. නමුත් බෑ කරන්න. බෑ කරන්න අමාරුයි. ඈ ඉතින් දෙතුන් දෙනෙක්ට ඇන්නා එහෙම් මේ දෙක තුනක් ඒකෙන් පොඩ්ඩක් ආරංචි ගියා එනවට කැමති නැහැ කියලා. ඒකෙන් දැන් අන්තම් බේරලා ඉන්දියා. බෑ කරන්න. විනාඩි 30න් 30ට ඇවිල්ලා දොරට තට්ටු කරනවා. අසනීප බලන්න. වෙන වෙනම කෝස් එකක් ඒක. එනකොට මේ පොල් කෑල්ලක් අතේ තියාගෙන දොරගාවට වෙලා ඉන්න ඕනේ. තට්ටු කරපු ගමන් එකක් දෙකක් අයින්ද. ඈ බැලු බැල්මට හොඳයි. නමුත් ඒ අසනීපයක් ඒ වගේ දෙයක් වුණාම ඒක විවේකයේ සඳහා නේ අවශ්‍ය වෙන්නේ. අනිත් එක තමයි ඔය චුත වෙන සලකුණු පහළ වුණාට පස්සේ ආයේ utterly disconnected. හොඳටම තේරෙනවා අර වටිනාකම්. දැන් මෙතනත් මේ කියනවානේ නිකන් මොකද්ද මේ තමුන්ගේ විමානේ ඇලෙන්නේ නැහැ කියලා. විමානේ ඇලීම සම්පූර්ණ අහෝසියලා යනවා. හරි. අර වෙනදා ඇලෙන දේවල් ටික, වෙනදා අගය කරන දේවල් ටික ඔක්කොම disconnect වෙලා. තන්නේ කරම ගිහිල්ලා වැටෙන්නේ කොහෙටද? තන්නේ කර ගිහිල්ලා වැටෙන්නේ අර තමුන්ගේ අර කෝ self එකට තමයි වැටෙන්නේ. හරිද? ඒක දරන්න අමාරුයි. ඒක දරන්න අමාරුයි. ඒක දරනවා කියන්නේ වෙනම භාවනාවක්. සාමාන්‍ය ගත්තොත් නැව භාවනා කරන කෙනෙක්ට අසනීප වෙන වෙලාවකදී හොඳ අත්දැකීමක් මේ අමුම යථාර්ථය හොඳට අත්දකින්න ලැබෙනවා. නමුත් ඒක දරන්න අමාරුයි. ඒක අර utterly disconnected වෙන ඉන්න මිනිස්සු අදාළ නැහැ ඒ වෙලාවට. හරිද? අර අපි මේ ෆෝන් අනම්මනම් devices අර connected ගතිය සම්පූර්ණ අහෝසි වෙලා යනවා. හරි. ඊළඟට කන බොන ඒ දේවලුත් එපා වෙලා යනවා. ඈ මේ චුත වෙන සලකුණු තමයි තියෙන්නේ ඔය පහත් තියෙන්නේ. ඒ පහේ සලකුණු තමයි තියෙන්නේ තනිකර. කය දුර්වර්ණ වෙලා යනවා නේද? අර විදියට කයේ තියෙන පහසුව නැති වෙලා යනවා. නොය ඔක්කෝම් වෙලා ගිහිල්ලා අර තමුන්ගේ තියෙන නිකං හමු මමු යථාර්ථයට ගිහිල්ලා වැටෙනවා. ඒක දරන්න අමාරුයි. ඒක දරන්න අමාරුයි. නමුත් භාවනානු යෝගී කෙනෙක්ට ඒ ස්වභාවය දරාගෙන ඉන්න පුළුවන් නම් මේක හොඳ විපස්සනාවක් ඇත්තටම. මෙන්න මේ මේක තමයි මේ යථාර්ථය. ඕක මැරෙන මොහොතේ කොහොමත් එනවා. කොච්චර මගේ ඇරියත් මැරෙන මොහොතේදී ඕකට මුහුණ දෙන්න වෙනවා. මොන නොදී මගහැරලා යන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයා කලින් අසනීපයක් වෙච්ච වෙලාවක චුත වෙන්න කලින්ම මෙන්න මේ මේ මේක පොඩ්ඩක් දැක දැනගෙන තිබිය යුතුයි. මමත් කල්පනා කරනවා මේ අසනීප දරුණු වෙලාද, එහෙම නැත්නම් ඇඟ දුර්වල වෙලාද මෙච්චර මේ මේ දරන්න මේක අමාරු කියලා. දැන් පස්සේ කල්පනා වුණේ, පස්සේ තේරුණේ ඒ දවස්වල අසනීපයක් වුණාම අසනීපයි වරුවෙන් ගිහිල්ලා බේත් ගත්තා. අර බේත් ටික බීලා වැටිලා දවස් 3ක් විතර ඉන්නවා. ඈ ඉඳලා ඒ තනිකර මොකද්ද ඒක මත් කරලා දාලා වහලා දාලා දවස් 3ක් විතර ඉඳලා නැගිටිනවා. බේත් කෝස් එක ඉවර වෙනකොට ඔන්න අසනීපෙත් ඉවර වෙලා නැගිටින එකනේ ස්වභාවය. දැනටත් ඔන්නම් බේත් ගන්න ඔප්ෂන් එක තියෙනවා. නමුත් මේ මේ ගන්න යන්නේ නෑනේ, ගන්න නෑනේ. අන්න ඒකෙන් තමයි මේ හරි අමාරු ඇවිල්ලා තියෙන්නේ. මේ බේතක ඒඩ් එකක් නැතුව කොහොමද මේ අසනීපයක් දරන්නේ? ඒ වගේ අසනීපයක් දරනකොට එන අර අර දෙහස පීඩාව දරන්නේ කොහොමද? අර අර කියන තමුන්ගේ අර අමමාම යථාර්ථය මොන විදිහේ හැඩයක් ස්වභාවයක් පෙන්නුම් කරනවා ඒ වෙලාවට. අන්න ඕක තමයි මරණ මොහොතේ කොහොමත් එන දේ. එතකොට ඕකත් එක්ක ජීවත් වෙන්න අපිට හැකියාවක් නැත්තම්, ඕක අපිට දරන්න හැකියාවක් නැත්තම් අන්න මොකද වෙන්නේ? මාරයා ඉතින් හඬෝ හඬෝ අරගෙන යනවා. අර නිකන් ඝාතනය කරන්න අරගෙන යන සතෙක් කොහොමද හඬ හඬ ගමන් කරන්නේ? අන්නේ විදිහේ ගමනක් අපි අපිටත් මතු වෙලා එනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි කියනවා අමාරුවෙන් නමුත් ටිකක් හරි දරාගන්න කියලා. ටිකක් හරි දරාගෙන බලන්න, දවස් දෙකක් හරි ඉඳලා බලන්න මේ ආපු අසනීපය මොන විදිහේ හැඩතලයක් පෙන්නුම් කරනවාද, මේ අසනීපෙදී මගේ මානසික තත්ත්වය මොන වගේද. ඒක තමයි පරීක්ෂණය. ඒක තමයි පරීක්ෂණය. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර හැමදාම ඔක වහගෙන වහගෙන ඉඳලා දවසක ආවට පස්සේ කොහෙන් ආපු එකක්ද මෙහෙ මේක මේ විදිහේ එනයක් කොහොමද මට කඩාපත් උනේ කියලා ප්‍රශ්න ගැටලු තමයි, සැක සංකා තමයි එදාට මතුවෙන්නේ. නෑ අර විදියට මේ උණක් ඒ වගේ අමාරුවක් තුලත් පමණකට තමුන්ගේ මේ තමුන් තුල තියෙන යථාර්ථය දැක දැන ගන්න පුළුවන්. මෙන්න මේ චුත වෙන සලකුණු පහළ වුණු වෙලාවට පොඩ්ඩක් ඒ ටිකට සාදර වෙලා බලන්න ඕනි. ඒ ටිකට සාදර වෙලා බලන්න ඕනි කොහොමද මේ කය විටෙන් විටේ දාඩිය දමමින් නැවත සිසිල් වෙමින් තියෙන්නේ. මේ ආහාර කොහොමද මේ ඇඟ ප්‍රතික්ෂේප කරන්නේ? තියෙන ආහාරය කොහොමද අසුචි විදියට වාමනි විදියට පිට වෙලා යන්නේ? ඒ ආහාරය නැති වුණාම මේ කයේ වෙහෙස ස්වභාවය, ඒ කයෙහි දුර්වර්ණ වෙන ගතිය, වතුර නැති වුණාම දුර්වර්ණ වෙන ගතිය, ওই ටික පොඩ්ඩක් දැක දැනගත්තොත් සාදර වුණොත් හොඳයි. එහෙම නැත්නම් අපිට දිව්‍ය ලෝකෙක ගියත් කොහේ ගියත් අර වටපිටාවේ කට්ටිය ඕන වෙනවා හිත සනසන්න. අර විදියට ඇවිල්ලා බොරුවට කියනවා ඉතින් මේ හිත සනසන්න. කිව්වට මොකද ඒගොල්ලෝ ඒක මීන් කළා කියන එකක් නෙමෙයි. ඒගොල්ලොත් හිත තුලින් ප්‍රාර්ථනා කරන්නේ මට නම් මේ චුත වෙන සලකුණු දැම්ම පහළ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි ඒ හිත තුල තියෙන්නේ. ඉතින් එහෙව් වටපිටාවක අපිට පුළුවන් වුණොත් මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන්න, මේ යථාර්ථය දරාගන්න ශක්තියක් ඇති කරගන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා එක්තරා විදිහකට අර මනාව පිහිටීම පිහිටලා තියෙන්න ඕන. එහෙම නැතුව අමාරුයි. අර විදිහට සුගති උප්පත්තිය ලබලා තියෙන්න ඕනි. එහෙම නැතුව අමාරුයි. සුගති උප්පත්තිය ලබලා මනාව ලැබපු ලැබීම ලබලා මනාව පිහිටලා තියුණොත් මෙන්න මේ වගේ වෙලාවක, අසනීප වෙලාවක මේ දහමේ විශ්වාසෙන් සද්ධාවෙන් ඒකට මුහුණ දීලා බලන්න පුළුවන්. මට මේක දරා ගන්න පුළුවන්. මං කියන්නේ ඔක්කොම ඉන්න කියලා. ඈ ඔක්කොම ඉන්න අමාරු වෙන්න පුළුවන්. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා අසනීපයක් වුණා, ටික දවසක් දරාගෙන ඉඳියා කියලා. ඇත්තටම දවස් කීපයක් ඉඳියා. ඉන්නකොට මේ අමාරුයි. අමාරු ඊට පස්සේ ඉතින් බේතක් ගත්තා. කමක් නැහැ, ඒක ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නෑ. නමුත් අර එන්න කලින්ම බෙහෙත් ගන්න එක තමයි සාමාන්‍ය අපේ පුරුද්ද. ඒ තමයි වැඩේ. මාත් මේ කල්පනා කරනවා මොකද්ද මේ අසනීපවල වෙනස කියලා. දැන් පස්සේ තමයි තේරුනේ මේ ඒ දවස්වල බොග් ගාලා එනකොටම කලින්ම බෙහෙත් ගන්නවනේ මූණවත් දකින්න කලින් අසනීපේ. මොකද මේ ආවේ කියලා දන්නෙත් නෑ. දැන් ඔන්න එහෙම නෙමෙයි, යකා දත් පිලිස්සගෙන නියපහුල් ගාගෙන එනවා. එනකොට දරන්න අමාරුයි. දරනමාරි. නමුත් අනේ හැකියාව ටිකෙන් ටික වර්ධනය කර ගැනීම අවශ්‍යයි. මොකද කවදා හෝ දවසක ඕකට මුහුණ දෙන්න වෙනවා. මග ඇරලා යන්න බෑ ඕක. මේකනේ වැඩි. මග ඇරලා යන්න බෑ. මග ඇරලා යන්න පුළුවන් නම් අපි සාර්ථකයි. නෑ එහෙම නෑ. මග ඇරින්න බැරි දවසක් එනවා. එදාට පරක්කු වැඩි වෙන්න පුළුවන්. එදාට අමාරු වෙන්න පුළුවන්. මේකින්ද කලින්ම පොඩ්ඩක් මේ චුත වෙන සලකුණු පහළ වේගෙන එනකොට විමසීමෙන් පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් නම් ඇත්තටම අර සුගතිය උප්පත්තිය ලැබලා තමයි අපි මේ විදියට මේ මනුස්ස ලෝකේ ඉපදිලා තියෙනවා. සද්ධාව ලැබලා තියෙනවා. ඒ සද්ධාව තමයි පරීක්ෂා වෙන්නේ අර වගේ අවස්ථාවක. මේ දහම, මේ ප්‍රතිපදාව කෙරෙහි විශ්වාසෙන් මට මේකට ටික දවසක් හරි, පැය කීපයක් හරි මුහුණ දෙන්න පුළුවන්ද කියලා. එහෙම මුහුණ දීලා බැලුවොත් අන්න තේරෙනවා මේ අපි නොදැක්ක නොපෙනූ පැතිකඩ මේ තුල කොහොමද ක්‍රියාවත් වෙන්නේ කියලා. මේ අපේම සෙල්ෆ් එකේ නොපෙනුණු පැතිකඩ, නොදැක්ක පැතිකඩ දැක දැනගන්න පුළුවන්. මේ අමු යථාර්ථය තුල අන්න රකුසෝ රාස්සයෝ නැතුවා නොවේ. එහෙම දේවල් සමහර විට ජීවිත කාලයක් පුරාවට මගහැරපු දේවල්, මගහරින් උත්සාහ ගත දේවල් ඔන්න මතුවෙලා එනවා. හරිද? ඒ තෝට් ප්‍රොසෙස් එකේම යන්න ගන්නවා. අර නෙවේ එන්ඩිං ලූප් එකක් වගේ. ඒකෙම 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 නැවත 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 ගමන් කරනවා. සාමාන්‍ය අපි මෙච්චර මේ අමාරුවෙන් වහන් කරපු දේවල්, ප්‍රතික්ෂේප කරපු දේවල්, නමුත් අර අසනීප වෙලාවේදී කොහොමද මතුවෙලා එන්නේ කියන එක දැක දැනගන්න පුළුවන්. ඒකත් හොඳයි පරීක්ෂාවකට සඳහා. මොනවද මට වද දෙන හිතිවිලි දාම? මොනවද මතුවෙලා එන රකුසෝ මේ වගේ වෙලාවක? මොකද මරණ මොහොතෙත් එන්නේ ඔය ටිකම තමයි. මරණ මොහොතේ තියෙන ওই ටිකම තමයි. හරි. එතකොට සාමාන්‍ය දැන් මගේ අත්දැකීම ඇටියට දැන් මේ ජීවන රටාව වෙනසක් ඉඳද කොයිද එහෙම නිකන් ලොකු වද දෙන රකුසෝ වගේ උන් දකින්නේ උනින්දියේ නෑ. ඈ ඉස්සර එහෙම එකක් දෙකක් තිබුණා. ඉස්සර අසනීපුණාම ඒව එනවා. දැන් ඒ දේවල් නිකන් ආවත් ගානක් නෑ. පොඩ්ඩක් මතක් කරලාද බැලුවා ඒ ගානකුත් නෑ. හරි. ඒ වෙනුවට නිකන් ඔය සූපින් අයිටම් තමයි එන්නේ නිකන් එදිනෙදා ජීවිතයේ පොඩි පොඩි දේවල්. ඈ මේ 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 නිකන් මේ ඉරවැඩිය වැටෙන පැත්ත හර නැහැ කියලා ඔන්න ඒක ටික වෙලාවකින් ඒක. හරිද? ඊට පස්සේ මේ ඔන්න ඔය වගේ පොඩි පොඩි නිකන් එදිනෙදා පැවැත්ම පිළිබඳ දේවල් තමයි එන්නේ. එහෙම නැතුව අර ලොකු වද දෙන දෙයක් දැක දැනගන්න බැරි වුණා. ඒකත් එකපාර එක්තරා විදිහක ලොකු ජයග්‍රහණයක්, කාලයක් තිස්සේ කරන ලද ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන්. මොකද හේතුව එහෙම වද දෙන කාරණාවක් ආවොත් ඒකනේ ග්‍රහණය වෙන්නේ, ඒකනේ ග්‍රහණය වෙන්නේ, ඒකනේ බිය දනවන දේ. නමුත් එහෙම දෙයක් නැත්තම් ඒ වෙනුවට අර නිකන් එදිනෙදා ජීවිතේ පොඩි පොඩි අර සූපින් අයිටම් නම් තියෙන ඉතින් අවුලක් නැහැ. ඒවා එහෙම ලොකුවට පතනය වෙන්න රඳන්න හැකියාවක් නැහැ. එසේ නමුත් ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි අපිට මුහුණ දිය යුතු යථාර්ථයක්. ඒක කාටවත් වෙන කෙනෙක්ට මුහුණ දෙන්න පුළුවන්, වෙන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙනුවට තම තමන් මුහුණ දීලා තම තමන් දියුණු කරගත යුතු විශ්වාසයක්, ශක්තියක් පිළිබඳ අදහසක් තමයි එන්නේ. කාට කාටත් මෙන්න මේ විදිහට චුත වෙන සලකුණු පහළ වෙනවා. ඒක ගැන ආයි සැකයක් තියාගන්න එපා. මේ පහළ වෙන වෙලාවේදී පොඩ්ඩක් බලන්න මං කොහොමද මේ වගේ යථාර්ථයකට මුහුණ දෙන්නේ කියලා. එක පාට අමාරු වෙන්නත් පුළුවන්. නමුත් කාලයක් තිස්සේ ටිකෙන් ටික පුහුණුවක ප්‍රතිපදාවක ඉන්න කෙනෙක්ට ක්‍රමානුකූලව ඒ විදිහේ පරීක්ෂාවකට යෙදිලා බලන්න පුළුවනි. මේ පරීක්ෂාව තුළින් තමුන්වම අඳුරගන්න පුළුවනි. අර විදිහට කොහොමද නිකන් විවිධ පැතිකඩ මතුවෙන්නේ එන්නේ කියලා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ඉන වොයිස් එක නිකන් ඇතුළත තමුන්ටම තමුන් කතා කරගන්න වගේ ගතියක් තියෙනවානේ. ඕක සමහරුන්ගේ ටිකක් සැරට තියෙනවා. සමහරුන්ගේ සැරට තියෙනවා. සමහරුන්ගේ කතාවක් විදිහට නැති වුණාට නිකන් අර ස්මූත්ලි ගලාගෙන යන ඉන වොයිස් එකක් වගේ එකක් තියෙනවා. ඒක නිකන් ඇතුළත කතාවක් විදිහට මතු නොවුනත් නිකන් ඒක ගලාගෙන යනවා. එතකොට අසනීප වගේ වෙලාවක මේ 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 වොයිස් එක මෙයා හතර පහ දෙනෙක්ට කැඩලා ගිහිල්ලා ඈ අර ඉන වොයිස් එක වෙනදා එක්කෙනානේ. ඒ වෙනුවට දැන් ඔන්න හතර පහ දෙනෙක් විවිධ කටහඬවල් වලට කැඩිලා ගිහිල්ලා එකෙක් ඉන්නා කොහමද එකෙක් ඉන්නා හැම දෙයකටම සාප කරන එකෙක් ඈ ඌ කරන්නේ සාප කිරිල්ලම තමයි. මේ මොන දේ කරන්න ගියත් වැරදුනත් දෙස් දෙනවා, බනිනවා, සාප කරනවා. ඒක විදිහේ කටහඬක් ඈ, ඒක විදිහේ කටහඬකින් ඔන්න එයා. තව කෙනෙක් ඉන්නවා ඒ වුණාට ඉතින් එහෙම හොඳ නෑනේ ඈ, මේ 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 අසනීපෙන් ඉන්නෙත් කියලා අර නිකන් ෂේප් කරගෙන මේවා කරගෙන ඈ බැලන්ස් කරගෙන යන්න ට්‍රයි කරන උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්න කරුණාබර වචන කතා කරන කෙනින් ඔන්න ඔය විදිහට මේ විවිධ කටහඬවල් විවිධ ඇටිටියුඩ්ස් තමන් තුළින්ම කොහොමද මේ 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 එන්නේ කියලා දැක දැනගන්න පුළුවන්. හරි සෝක්, මේ කවුදෝ සෙට් එකක් එකතු වෙලා කතා කර කර ඉන්නවා වගේ එකකට මම කන දාගෙන ඉන්නවා වගේ තමයි මේ යන වැඩේ. හැබැයි ඒගොල්ලෝ කතා කරන්නේ මේ 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 මම ගැන තමයි ඈ, මේ 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 යන தත්ත්වේ ගැන, මේ යන වැඩේ ගැන, මේ අසනීපේ ගැන, ඕක ගැන තමයි කතා කරන්නේ. හරි, එතකොට ඔන්න ඔය විදිහේ විවිධ මේ මමයාගේ විවිධ හැඩතල, මමයාගේ විවිධ පැතිකඩ දැක දැනගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙලාවක. ඒක ඒක දකින්න පුළුවනි අර විදිහට ස්මූත්ලි මමයා ගලාගෙන යන වෙලාවට නෙමෙයි ඒක පේන්නේ. ඒ වෙනුවට මම යාට චැලෙන්ජ් එකක් එන්න ඕනේ. මේ අසනීපෙන් මම යව කඩලා බිඳලා දාලා. කඩලා බිඳලා දැම්මට පස්සේ ඔන්න තේරෙනවා අර අර කොහමද විවිධ හැඩතල විවිධ පැතිකඩ මතුවලා ඉන්නේ කියලා. මේ 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 මමම හිතාගෙන ඉඳපු මමම කියාගත්ත එක්කෙනා තමයි මේ. හැබැයි යා අර විදියට කැඩිලා බිඳලා ගිහිල්ලා විසිරලා ගිහිල්ලා අර වෙනදා ගලාගෙන යන ගලණය නෑ. මේ වෙනුවට ඔන්න අර එහෙම මෙහෙන් එක එක කකුලෙන් අදිනවා, කෑ ගන්නවා, බයිනවා, ඕ මො 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 මොනවාදෝ මේ පැතිකඩ තියෙනවා. කෙනෙක්ට කියනවල උණ විකාරයක් කියලා. උණ විකාරය වෙන්නත් පුළුවනි. එසේ නමුත් ඉතින් මොන විකාරය වුණත් තේන්නේ මේ 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 තමුන් තුලනේ. තමුන් තුලනේ දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. සාමාන්‍ය ඔය අපි අහලා තියෙන ඔය මනෝ වෛද්‍ය විද්‍යාවේ තියෙන ටිකක් ඒක නම් තියක් බරපතල ලෙඩක් ස්කිට්සොෆ්‍රොනික් නේද? ඒකෙදි තියෙන්නේ ඔන්න වගේ එකක් තමයි. ඒ රෝගීන්ට තනිකරම කටහඬවල් ගණනාවක් ඇහෙනවා. සමහර වෙලාවට රූපත් පේනවා, මිනිස්සුත් පේනවා. මේ ඒ කටහඬවල් එක්ක තමයි එයාගේ සංවාදය යන්නේ. එතකොට ඒ වගේ එපිසෝඩ් එකක් ට්‍රිගර් වෙච්ච වෙලාවක අර මනුස්සයා කාත් එක්කද එන්නට ආගිව් කරනවා. බල්ලා බලාගෙන ඉන්නවා මම කා එක්කද මේ කෑ ගහගන්නේ කියලා. බල්ලට එහෙම එකේ පේන්නේ නැහැ. බල්ල බලනවා බල්ලා බල්ලා ආපහු හැරෙනවා බල්ලට පේන්නේ නැහැ. හැබැයි මෙයා බැන අඬ ගා ගන්නවා. බැන අඬ ගා ගන්නවා. පිස්සු කියන ඒවා හොඳ හොඳ හොඳම ස්පෙෂල් පිස්සු තමයි තියෙන්නේ. ඉතින් එයාට වෙලා තියෙන්නේ මොකද? එයා තුල අර විවිධ කටහඬවල් ක්‍රියාත්මක වෙන ආකාරය, අනදෙන ආකාරය, ඒ කටහඬවල් එක්ක මෙයා ආගිව් කරගන්න ආකාරය, බැන අඬ ගා ගන්න ආකාරය, ඒ කටහඬවල් වලින් මිදෙන්න උත්සාහ කරන ආකාරය. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් දකින්න පුළුවන්. ඒ මානසික ව්‍යාධි මට්ටම් වලට ගියාම. නමුත් මේ යන්නේ මොකද්ද? යන්නේ අපි තුල තියෙන එකම තමයි ටිකක් එක්ස්ට්‍රීම්. ඔය ආසනීප වෙලාවක පේන ටික තමයි ඔය මානසික ව්‍යාධි කියලා විශේෂයෙන් ඉස්මතු වෙලා එන්නේ. එහෙම නැතුව නිකන් මේ අලුත් මොකක්වත් මැජික් එකක් කියනවා නෙමෙයි. ඒක නිසා තමුන් තුලින් මේ විවිධ පැතිකඩ දැක්කනම් පිස්සු ඇදුනොත් දවසක හැදෙන්නේ මොන විදිය පිස්සුවක්ද කියලා හොයාගන්න පුළුවන්. ඈ මේ මේ විදිහේ මානසික තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ ස්වභාවය යථා ස්වභාවය කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන්. හරි. ඒ විදිහේ අර තමුන්ගේ මැතුලෙන් මේ ඇහෙන මේ කටහඬවල් වලින් මේ කෙනාව පාලනය වෙනවා නම් ඒ කටහඬවල් වලින් මිදෙන්න යා උත්සාහ ගන්නවා නම් කොහොමද එයාගේ යථාර්ථය කියලා දැක දැන ගන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිහේ මේ මානසික ව්‍යාධි කියන පැතිකඩ වුණත් තමුන් තුලින් මේ රෝගී අවස්ථාවක වගේ පොඩි වෙලාවකට සුළු මොහොතකට අත්දකින්න බැරි කමක් නැහැ. ඒ අත්දැකීම් එක පැත්තකින් අර එම්පති සඳහාත් හොඳයි. මේ වගේ කෙනෙක්ගේ මොන වගේ මානසික මට්ටමකද එයා ඉන්නේ කියන එක තේරුම් ගැනීම සඳහාත් හොඳයි. ඒ වගේම මේ අපි කරන පරීක්ෂණය මේ භාවනාවක් ප්‍රතිපදාවක් විදිහට මේ මම කවුද කියන පරීක්ෂණය නෙමෙයි කරන්නේ. Who am I? හරිද? මේ පරීක්ෂණය සඳහා මේ යාගේ සැඟවුණු පැතිකඩ විවෘත වෙන අවස්ථාවවලදී මේ ලැබිච්ච අවස්ථාව මගහරින්නේ නැතුව ප්‍රයෝජනට ගැනීම වැදගත්. ලේසි කියලා නම් මම කියන්නේ නෑ. සම්පූර්ණ දරා ගන්න පුළුවන් වෙයි කියලා කියන්නත් අමාරුයි. නමුත් පමණකට හරි දරාගෙන කරගෙන විමසලා බලන්න පුළුවනි. මෙන්න මේ චුත වෙන ලක්ෂණ පහළ වුණු වෙලාවට හරියට විපස්සනාවක් සඳහා කරුණු යෙදෙනවා. මේ විදිහට මේ මමයාගේ විවිධ පැතිකඩ හැඩතල පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට අර මාත් එක්ක මම තනි වෙලා මේ දරා ගැනීමේ හැකියාව සහිතව කටයුතු කිරීම වැදගත්. ගොඩාක් කෙනෙක්ට තියෙන අවුල තමයි මේ චුත වෙන ලක්ෂණ පහළ වුණාම අසනීප වුණාම මේ වටපිටාවේ කට්ටිය මත තමයි එයාගේ පැවැත්ම තියෙන්නේ. ඒගොල්ලෝගේ මානසික සහයෝගයෙන් තමයි එයා පවතින්නේ. හැම වෙලේම හිත සනසන්න ඕනේ මේ දෙවිවරුන්ට වගේ. මේ හිත සනසන්න ඕනේ. නැවත නැවත කියලා ඔළුව අත ගන්න ඕනේ. ඈ මේ විදියට අර පොඩි කෙනෙක් පොඩි බබෙක් සනසනවා වගේ ඒ විදියේ වෙන කෙනෙක් මත පදනම් වෙලා තමයි ඒ වගේ අවස්ථාවලට අපි මුහුණ දෙන්න සූදානම ගොඩක් වෙලාවට. නමුත් එහෙමම අමාරුයි නේද? මොකද දවසක තනි වෙනවා. දවසක ඔය චුත වෙන සලකුණු පහළ වෙලා මාරාන්තික අසනීපයක් මතුවෙලා එනවා. අර ආරක්ෂාවට පිටට ඉඳී කියලා බලාපොරොත්තු වෙච්ච කට්ටියටත් ඉන්න බැරුව යනවා. ඒ වගේ අවස්ථාවක අසරණ වෙලා විලාප තියලා බය වෙලා සැකසංක සහිතව මියැදීම එච්චරම යහපත් වෙන එකක් නෑ. ඒක නිසා මෙන්න මේ විදියට කලින්ම පෙර සූදානමක් සඳහා අවස්ථා ලැබෙනවා. ඒ ලැබිච්ච අවස්ථාවලදී ඒ දිලා ක්‍රමානුකූලව කටයුතු කිරීම තුළ අපි අපිට අර විදිහේ විශ්වාසයක් ශක්තියක් දියුණු කරගන්න පුළුවනි. තමන් මේකට තනියෙන් මුහුණ දෙනවා කියන හැකියාව විභවය මතුවෙලා එන ඉඩ තියෙනවා. ඉතින් එහෙම මතුවෙලා එනවා කියන්නෙම ඇත්තටම මනාව මොකක්ද අර සුගතිය උප්පත්ති ලබල ඉවරයි. මනාව ලැබීම ලබලා තියෙනවා. ඒ ලැබුණු දේත් මනාව පිහිටලා තියෙනවා. ඒ විදිහේ සද්ධාාවක් විශ්වාසයක් නැතුව මේ වගේ දෙයකට මුහුණ දීම, මේ වගේ දෙයක් තමන් තුළ පෝෂණය කිරීම අමාරුයි. ඉතින් අපිත් බලමු මේ විදිහට මේ ලද අවස්ථාවේ මේ සුගති උප්පත්ති ලැබලා තියෙන අවස්ථාවක මේ විදිහට මනාව ලැබුණු ලැබීම සහිත අවස්ථාවක ඒක මනාව පිහිටියා කියන විශ්වාසෙත් තියෙනවා කියලා මං හිතනවා බොහෝ දෙනෙක්ට. ඉතින් ඒ විදිහට මේ ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන මේ වැඩේ අහවර කරගත්තොත් අන්න ඒක තමයි ක්‍රමවේදය. ඒ සඳහා තමයි මේ පුහුණුවක් භාවනාවක් ප්‍රතිපදාවක් ඉලක්ක කරලා තියෙන්නේ. අර කලින් කිව්වා වගේ මේ පැවැත්ම කියන එක හැම වෙලේම අර අතෘප්තියක් නැහැ. ඈ මේක පුරවල ඉවර වෙන්නේ නැහැ. හැම වෙලේම මොකද්දෝ අඩුපාඩුවක් ඌනතාවයක් තියෙනවා. ඒ ඌනතාවය තමයි මේ දුක විදියට හඳුන්වන්නේ ඇත්තටම. ඉතින් ඒක නිසා මේ ලද අවස්ථාවේ තම තමුන්ගේ ප්‍රතිපදාව වඩා ගන්න දියුණු කර ගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එම්නම් ධර්ම දේශනාව සිද්ධ කර අම්ම කුසල ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ සියලුම අධ්‍යාත්මික ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛියං
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බ.
සාදු ඕකාස කමාමි බන්තේ.
තුතියන්ත.
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
තුතියන්ත.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
තුතියන්ත. අභිවාදන සිලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව ජාතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමුච්චතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං උඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
ලොපත් වේවා හැම දෙනාටම. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි.